ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අපි එහෙමනම් අදත් ලෝවටා විදෙස් විත්ති සමාලෝචනයෙන් මේ වෙනකොට ලෝකයේ අනිකුත් රටවල කොරෝනා වෛරස් රෝග ව්‍යාප්තිය කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ, ඒ අනුව ඇති වෙලා තියෙන ආපදාකාරී වාතාවරණය කෙසේද කියලා විමසල බලමු සුපුරුදු විදිහට. අපි ගිය සතියේදීත් මේ සාකච්ඡාවම සිද්ධ කළා ඒ වෙනකොට වාර්තාවන තොරතුරු වලට අනුකූලව. අපි එහිදී යම් ක්‍රමෝපායක් අනුගමනය කළා කලාප වශයෙන් මේ කොරෝනා වෛරස ව්‍යාප්තිය කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. අපි අදත් ඒ ක්‍රමෝපායම අනුගමනය කරන්නට කල්පනා කළා. මොකද මේක තමයි දැන් ලෝකයේ තියෙන ප්‍රමුඛතම කාරණය සහ දිනෙන් දිනම මොහොතින් මොහොස යවත් කාලීන වන තොරතුරු නිසා. සුපෘදු විදිහට ලෝවටා විදෙස් විත්ති සමාලෝචනයට අදත් සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකාවේ සිට ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ආයිබෝවන්, සුබෝදෑසනක්.
ආයිබෝවන් දිලෘක්ෂි.
අපි මුලින්ම එහෙමනම් යුරෝපයෙන් අද සාකච්ඡාව ආරම්භ කරමු. මොකද විශේෂයෙන්ම මේ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සමස්ත ලෝකයේම අවධානය ඉතාලිය වෙත යොමුලා තියෙන නිසා ඉතාලියේ තියෙන තත්ත්වය ඇතුළු සමස්ත යුරෝපාකරයේම කොරෝනා වෛරස ව්‍යාප්තියේ අලුත්ම තත්ත්වය කොහොමද, ඒ අනුව එක් එක් රටවල් අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද කියලත් අපි සාකච්ඡා කරමු මුලින්ම.
දිලෘක්ෂි, ඇත්තටම දැන් කොරෝනා වෛරසයේ භයානකම පැතිරීම සිද්ධ වෙන්නේ ඉතාලිය කියලා තමයි වාර්තා වෙන්නේ. අඟහරුවාදා සහ බදාදා අතර පැය 24ක කාලවකවානුවකදී ඉතාලියේ තිබිච්ච මරණ සංඛ්‍යාව එක දිනක වාර්තා වෙච්ච වැඩිම මරණ සංඛ්‍යාව බවට සඳහන් වුණා. ඒ කියන්නේ 470 දෙනෙක් ඒ පැය 24ක් කාලය තුළදී ඉතාලියේදී ජීවිතක්ෂයටපත් වුණා මේ කොරෝනා වෛරසයේ වැළඳීම නිසා. මේ වෙනකොට ඉතාලියේ ඇති වෙලා තියෙන මරණ සංඛ්‍යාව මුළු චීනයේම තිබිච්ච මරණ සංඛ්‍යාවට වඩා වැඩි වෙලා තියෙනවා. චීනයේ ආසාදිතයන් 81,000කට වැඩි පිරිසක් දැනට වාර්තා වෙලා තියෙනවා. ඒ වුණාට ඒකෙන් භාගයක වගේ ප්‍රමාණයක් තමයි ඉතාලියේ තියෙන්නේ. නමුත් ඉතාලිය මේ වෙනකොට චීනය අභිබවා ගිහිලා තියෙනවා මේ මරණ සංඛ්‍යාව දිහා බලපුවහම. චීනයේ 81,000ක් ආසාදිත වෙනකොට 3,200ක් විතර ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. නමුත් ඉතාලියේ 41,000ක් ආසාදනයට ලක් වෙනකොට මරණ සංඛ්‍යාව 3,400 ඉක්මවා ගිහිලා තියෙනවා.
එතකොට අපි දැක්කා මේ යුරෝපාකරයේ අනිකුත් රටවල් පිළිබඳව කතා බහ කරද්දී එංගලන්තයේ යම් විශේෂිත නීති පනවල තිබුණා. ඊට අමතරව යුරෝපා සංගමයක් විදිහට අරගත්ත පොදු තීරණ තිබුණා. ඒ පිළිබඳව මොනවද අපිට අලුතින්ම තොරතුරු වාර්තා වන්නේ?
දිලුක්ෂයන්, ඇත්තටම යුරෝපා සංගමයේ තමන්ගේ සමාජික රටවලට අයිති නොවන රටවල් වල පුරවැසියන්ට මේ කලාපයට ඇතුල් වීම දැන් තහනම් කරලා තියෙන්නේ. ඒක මාසයක කාලයක මේ විදිහට ඒ තහනම ක්‍රියාත්මක කරන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවා. මේක ඇත්තටම යුරෝපයේ රටවල් සියල්ල ඔවුන් එකමුතුව ගත්ත තීන්දුවක්. ඊට අමතරව යුරෝපා සංගමයේ ඇතුළ තියෙන රටවල් වලත් බොහොම විවෘතව තිබිච්ච දේශ සීමා දැන් මේ වෙනකොට ඔවුන් සෑහෙන සීමා පනවලා තියෙනවා. විශේෂයෙන්ම ජර්මනිය සහ අසල්වාසි රටවල, ඒ වගේම ස්පාඤ්ඤ, ඔවුන් දැන් තමන්ගේ දේශ සීමා හරහා මහජනතාවට යන්න තිබිච්ච ඒ අවකාශ අහුරලා වෙළඳාම පමණක් කරන්නට තීන්දුව කරගෙන තියෙනවා. මොකද ස්පාඤ්ඤය වගේ ස්ථානවල විශාල ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා. අපි බැලුවොත් ස්පාඤ්ඤයේ 10,000කට වැඩි පිරිසක්, ඒ වගේම ජර්මනියේ 15,000කට කිට්ටු වෙන ප්‍රමාණයක්, ප්‍රංශයේ 10,000කට කිට්ටු වෙන ප්‍රමාණයක් මේ වෙනකොට ආසාදනයට ලක් වෙලා තියෙනවා. බ්‍රිතාන්‍ය බැලුවොත් මේ වෙනකොට 2,700 ඉක්මවා ගිහිලා 3,000ට කිට්ටු වෙන තැනට ඇවිල්ලා තියෙනවා. ඉතින් බ්‍රිතාන්‍ය දිලෘක්ෂි, ඔවුනුත් දැඩි ක්‍රියාමාර්ග දැන් අරගනිමින් තියෙනවා. විශේෂයෙන්ම සේවකයන්ට ඔවුන්ගේ සේවාස්ථාන වලට යන්න නැතුව ගෙදර ඉඳලම වැඩ කරන්න කියන එක දැන් මේ වෙනකොට ඉල්ලීමක් කළා තියෙනවා. මොකද බ්‍රිතාන්‍යයට ලොකු බයක් තියෙනවා. දැනට ඔවුන්ගේ සංඛ්‍යාව අනෙකුත් රටවලට සාපේක්ෂව අඩු තැනක තිබුණට බ්‍රිතාන්‍යයේ ඒ සෞඛ්‍ය පද්ධතියට උහුලන්න බැරි විදිහට මේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩි වීමේ ප්‍රවණතාවයක් තියෙනවයි කියන ඒ බිය මත තමයි බ්‍රිතාන්‍ය මේ විදිහට දැඩි ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ. ඒ වගේම ක්‍රීඩා උත්සව පැවැත්වීමත් ඔවුන් තහනම් කළා තියෙනවා. පාසල් වසා දැමීමට තීන්දුව කළා තියෙනවා. මේ සියලුම මේ පියවර අරගෙන තියෙන්නේ COVID-19 වෛරසය පැතිර යාමේ වේගය අඩු කර ගැනීමේ පියවරක් හැටියට.
ඊළඟට අපි ඇමරිකානු කලාපයට යමු. ඒ ආශ්‍රිතව මේ වෙනකොට කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධව වාර්තාවන අලුත් තොරතුරු මොනවාද?
ඇමරිකාව මේ වෙනකොට දිදුක්ෂි ඔවුන්ගේ ආසාධිතයන්ගේ සංඛ්‍යාව 10,000 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. නිල සංඛ්‍යා ලේඛන බැලුවොත් ඒක ඇත්තටම දැන් 11,274ක් හැටියට දැන් සඳහන් වෙලා තියෙනවා අද උදේ වෙනකොට. මේ එකම ඇමරිකාව තවත් බොහොම දැඩි පියවරක් අරගෙන තියෙනවා. ඔවුන්ගේ රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ වෙනකොට ප්‍රකාශයට පත් කළා සියලුම ඇමරිකානු පුරවැසියන් ඔවුන් රටින් පිටවෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ එවැනි දෙයක් කරන්නට එපා. රටින් මේ අවස්ථාවේදී විදේශ ගමන් සම්පූර්ණයෙන්ම නවත්තන්න කියන ඉල්ලීම කළා තියෙනවා. ඒ එක්කම යම්කිසි පුද්ගලයෙක් ඇමරිකා එක්සත් ජනපදයෙන් පිටරටකට යනවා නම් එම පුද්ගලයන් යම්කිසි දුෂ්කරතාවයකට ප්‍රශ්නයකට පිටරටකදී මුහුණ දුන්නොත් ඔවුනට උදව් කිරීමට ඇමරිකාවේ රජයට හැකියාවක් නැහැ කියන ඒ අනතුරු ඇඟවීමත් කළා තියෙනවා. ඒ එක්කම ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කරා යම්කිසි විදියකට මේ කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමේදී මැලේරියා රෝගීන්ට ලබා දෙන ඒ බෙහෙත් වර්ග මේ විදිහේ මේ කොරෝනා වෛරසයේ ආසාදිතයන්ට ලබා දීමෙන් කොරෝනා ආසාදිතයන් ඉතාමත් ඉක්මනින් සුව කරන්න පුළුවන් කියලා. නමුත් ඇමරිකාවේ අපි දන්නවා මේ FDA නැත්නම් ෆුඩ් ඇන්ඩ් ඩ්‍රග් ඇඩ්මිනිස්ට්‍රේෂන් එක කෙටි වේලාවක් තුළදී ඇවිල්ලා කිව්වා මෙවැනි මේ විදිහට බලාපොරොත්තු වැඩි කරගන්න එක තරම් හොඳ දෙයක් නෙමෙයි. මොකද මේ බෙහෙත් ද්‍රව්‍ය මැලේරියා රෝගීන්ට ලබා දෙන බෙහෙත් ද්‍රව්‍ය කොහොමද කොරෝනා රෝගීන්ට බලපාන්නේ කියන කාරණා පිළිබඳ තව වැඩිදුරටත් පරීක්ෂණ අවශ්‍යයි කියන මෙතනදී ප්‍රකාශයට පත් කරා. ඔවුන් විශ්වාස කරනවා දැනට 11,000ක් වගේ ආසාදිතයන් සංඛ්‍යාවක් සිටියත් ඇමරිකාවේ මේ සංඛ්‍යාව ඉදිරියේදී බොහෝ සෙයින් වැඩි වෙන්න පුළුවන් කියන ඒ බිය නිසා.
හොඳයි, දැන් අපි ළඟට ආසියාතික කලාපයට යමු. අපි දන්නවා මේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වුණේ ආසියාතික කලාපයෙන් චීනයේ වුහාන් කියන නගරෙන්. චීනයේ තත්ත්වය මේ වෙනකොට එන්න එන්න හොඳ අතට හැරීගෙන යනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ යමල්. හැබැයි චීනය සම්බන්ධව මේ විදිහට තොරතුරු වාර්තා වුණත් කොරියාව, ජපානය, එතකොට පිලිපීනය වගේ රටවල් සම්බන්ධයෙන් එතරම් හොඳ ප්‍රවෘත්ති නෙමේ වාර්තාවන්නේ. අපි චීනයෙන් කතාව ආරම්භ කරමු. චීනයේ මේ වෙනකොට තියෙන අලුත්ම තත්ත්වය සහ අවට ආසියාතික රටවල තියෙන තත්ත්වය සම්බන්ධවත් කතා බහ කරමු අමල් මීළඟට.
දිලුෂි, චීනය දිහා බලපුවාම චීනය මාස එකහමාරක විතර කාලයක් ඔවුන්ගේ ජනතාව බොහෝ ප්‍රාන්තවල ලොක්ඩවුන් එකකට යොමු කරලා තිබුණා. ඔවුන්ට තමන්ගේ නිවෙස් වලින් එළියට එන්න බැරි තත්ත්වයකට පත් කරලා තිබුණා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට මේ රෝගයේ පැතිර යාමේ වේගය අඩු වෙලා දැන් ඊයේ වෙනකොට චීනය කිසිම අලුත් රෝගියෙක් වාර්තා නොවන තත්ත්වයට කටයුතු කරලා තිබුණා. ඒ කියන්නේ ඔවුන් මේ රෝගයේ පැතිරීම සම්පූර්ණයෙන් පාලනය කරයි කියන කාරණාව තමයි දැන් අපිට තේරී යන්නේ. චීනයට දැන් තියෙන අලුත්ම අභියෝගය තමයි මේ රෝගය වැළඳිලා රටින් පිට වෙලා ඉන්න පුද්ගලයන් නැවතත් තමන්ගේ රටට පැමිණීම නිසා මේ දෙවැනි වටේ ආසාදනය පැතිරවීමක් ඇතිවීමේ තර්ජනය චීනයට තියෙනවා කියලා. ඉතින් ඒ අනුව දැන් චීනය ප්‍රකාශයට පත් කළ තියෙනවා තමන්ගේ රටේ පුරවැසියන් හැරෙන්නට වෙන කිසිම පුද්ගලයෙක් චීනයට රට තුරට බාරගන්නේ නැහැ. ඒකම තමන්ගේ පුරවැසියන් පැමිණෙන කොටත් ඔවුන් අනිවාර්ය නිරෝධායන කටයුත්තකට ලක් කරනවා කියලා. ඉතින් චීනය මෙතනදී සාර්ථක වෙලා තියෙනවා මේ රෝගය පාලනය කරන්නට. ඒ සාර්ථකත්වයත් එක්කලා ඔවුන් මේ වෙනකොට ඉතාලියේ තියෙන තත්ත්වය මැඩලීම සඳහා තමන්ගේ ඒ වෛද්‍ය කණ්ඩායම් පිටත් කරලා තියෙනවා. ඒකම දකුණු කොරියාවත් මේ වෙනකොට මේ ප්‍රශ්නේදී සෑහෙන දුරට ඔවුන් සාර්ථකත්වයක් ලබලා තියෙනවා අනිකුත් රටවල් එක්ක සංසන්දනය කරනකොට මේ රෝගය පැතිර යාම වැළැක්වීම සඳහා.
ඔව්, අපි දැන් ශ්‍රී ලංකාව පිළිබඳව කතා බහ කළොතින් අපි දන්නවා ශ්‍රී ලාංකිකයන් විදිහට අපි ලෝකයේ කොයි රටේ හිටියත් අපේ මව්බිමෙන් සිදුවන දේ පිළිබඳවත් අපි අවධානයෙන් සිටින්නේ. අපිට මේ වෙනකොට තොරතුරු වාර්තා වෙනවා මල් 59 දිනකට මේ වෛරසය ආසාදිනු වුණා කියලා, මේ වෙනකොට නිල වශයෙන් තහවුරු වුණා කියලා. ඊට අමතරව තවත් ආසාදිත පුද්ගලයන් 200කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධවත් තොරතුරු වාර්තා වෙමින් තියෙනවා. ශ්‍රී ලංකා රාජ්‍යයත් යම් ක්‍රියාමාර්ග අරගෙනමින් තියෙනවා. ඇතැම් ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පවා පනවමින් මේ රෝග ව්‍යාප්තිය ජනතාව ඒකරාශී ආදිය පාලනය කිරීම සඳහා ලංකාවේ වාර්තාවන අලුත්ම තොරතුරුත් මං කැමති මේකට එකතු කරගන්නට මීළඟට.
ඔව් දිලුක්ෂි, ඇත්තටම දැනට ශ්‍රී ලංකාවේ ආසාදිතයන් 59ක් හඳුනාගත්තයි කියලා තමයි නිල වශයෙන් වාර්තා වෙන්නේ. ඊට අමතරව ආසාදනයට ලක් වුණා කියලා සැක කරන තව 242 දෙනෙක් මේ වෙනකොට රෝහල්වල ප්‍රතිකාර ලබමින් ඉන්නවා. ඔවුන් ඇත්තටම මෙතන කොරෝනා වෛරසය වැළඳුනාද කියන එක 100%ක් හරියටම කියන්න බැහැ. නමුත් ඔවුන්ට ඒ රෝග ලක්ෂණ තියෙන නිසා ඔවුන්ව මේ වෙනකොට රෝහල් ගත කරලා තියෙනවා. මේ වෙනකොට ලංකාවේ ආසාදිතයන්ගෙන් 40%ක් පමණ ඉතාලියෙන් පැමිණි හෝ ඉතාලියෙන් පැමිණි අය සමග කිට්ටු ඇසුරක් තිබුණා කියලා තමයි සොයාගෙන තියෙන්නේ. ඊට අමතරව පහුගිය සති දෙක කාලය තුළදී ඉතාලියෙන් 800කට 1000කට විතර වගේ ආසන්න පිරිසක් නැවතත් ලංකාවට පැමිණියයි කියලා වාර්තා වෙනවා. ඔවුන් නිරෝධණයට ලක්වීමට කලින් තමයි ගුවන්තොටුපළෙන් ලංකාවට ඇතුල් වෙලා තියෙන්නේ. මේ බොහොම දෙනෙක් ගුවන්තොටුපළෙන් උතුරට තියෙන, ඒ කියන්නේ මේ ගමුව හලාවත පුත්තලම කියන ප්‍රදේශවල පදිංචිකරුව හැටියට තමයි හඳුනාගෙන තියෙන්නේ. ඒ නිසා මේ වෙනකොට රජය පුත්තලම් දිස්ත්‍රික්කෙත්, ඒ වගේම හලාවත සහ මීගමුව පොලිස් කොට්ටාසවලත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන්නට යෙදුණා. පෙරේදා ඇති කරපු ඇඳිරි නීතිය ඊයේ හවස් භාගයේ වෙනකොට ජායල සහ වත්තල කියන ප්‍රදේශවලටත් දැන් දීර්ඝ කළා තියෙනවා. මේකට ප්‍රධානම හේතුව වෙලා තියෙන මේ ප්‍රදේශවල ඉතාලියෙන්, ජර්මනියෙන් සහ එංගලන්තෙන් පැමිණි ශ්‍රී ලාංකිකයන් නිරෝධණයට ලක්වෙන්නට කලින් ගෙවල් වලට ගියයි කියලා වාර්තා වෙන්නේ. ඉතින් ඒ පුද්ගලයන්ගේ ගමනාගමනය අඩු කිරීමටත්, ඔවුන් මගින් අනිකුත් අයට මේ රෝගය වැළඳීමට තියෙන හැකියාව ඒක අවම කිරීමේ වැඩපිළිවෙලක් හැටියට තමයි මේ විදිහට පොලිස් ඇඳිරි නීතිය දැන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ.
දැන් ඊයේ 19 වෙනිදා වෙනකන් තමයි ශ්‍රී ලංකාවේ ඉදිරි මහ මැතිවරණය සඳහා නාම යෝජනා බාර දීමට කාලය නියම වෙලා තිබුණේ. කොරෝනා වෛරස සම්බන්ධයෙන් අපිට ආරංචියක් වෙනවා ඉදිරි මහ මැතිවරණයත් කල්යන ලකුණු තියෙනවා කියලා මේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඒ සම්බන්ධව යම් ප්‍රකාශයක් කළා තියෙනවා කියලා.
ඔව් දිලුක්ෂි, මැතිවරණයේදී මැතිවරණයේ නාම යෝජනා බාර ගැනීමත් එක්කම තමයි මැතිවරණ කොමිසමට බලය ලැබෙන්නේ මේ මැතිවරණය කල් දැමීමට හෝ ඒ නියමිත දවසට පැවැත්වීමට. මේ නාම යෝජනා බාර ගැනීමෙන් පස්සේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ ඊළඟ මැතිවරණ පවත්වන දිනය තීන්දුව කරන්නේ COVID-19 කියලා. ඉතින් ඔහු බොහොම පැහැදිලිවම කිව්වේ කොරෝනා වෛරසයේ පැතිර යාම සම්බන්ධයෙන් ඒ වැළැක්වීම සඳහා පත් කළ තියෙන ශ්‍රී ලංකාවේ ඒ ටාස්ක් ෆෝස් එක කාර්යසාධක බලකාය ඔවුන්ගේ නිර්දේශය මත තමයි ඉදිරියේදී මැතිවරණ පවත්වන දිනය පිළිබඳ තීන්දුවක් ගන්නට පුළුවන් වෙන්නේ කියලා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ඒ පවත්වීමට නියමිතව තිබිච්ච පාර්ලිමේන්තු මැතිවරණය ඇත්තටම දින නියමයක් නොමැතිව තමයි කල් ගිහිල්ලා තියෙන්නේ.
ලංකාවේ ආර්ථික තත්ත්වය කොහොමද මේ වෙනකොට තියෙන්නේ අමල්, මේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන්?
මේක ඇත්තටම දිලුක්ෂි, ශ්‍රී ලංකාවට පමණක් නෙමෙයි අනිත් ලෝකේ රටවලට මුහුණ පාන තියෙන ප්‍රශ්නමත් ඊට සමහර විට ඊට වැඩියෙන් ශ්‍රී ලංකාවට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය වගේ බලපුවාම ලංකාවට විදේශ විනිමය එන මූලාශ්‍ර දැන් සම්පූර්ණයෙන්ම ඇහිරිලා තියෙනවා. ඉතින් මේ කාරණාව නිසා බොහෝ දුරට ලංකාවේ විදේශ විනිමය අනුපාතයට ලොකු බලපෑමක් ඇවිල්ලා තියෙනවා. මේ වෙනකොට ඇමරිකානු ඩොලරය රුපියල් 187 ඉක්මවා ගිය තත්ත්වයට ආවා. ඉතින් මෙතනදී රුපියලේ අගය පවත්වාගෙන යෑමටත් දැනට ලංකාවේ තියෙන විදේශ සංචිත ආරක්ෂා කර ගැනීමේ පියවරක් හැටියට ඊයේ රාත්‍රී වෙනකොට මහබැංකුව ප්‍රකාශයට පත් කරා තව මාස 3ක් යනකම් ශ්‍රී ලංකාවට මෝටර් රථවාහන විශේෂයෙන්ම කාර් වගේ දේවල් ගෙන්වීම අත්හිටවලයි කියලා, වාණිජමය කටයුතු සඳහා පාවිච්චි කරන මෝටර් රථ හැරෙන්නට අනෙකුත් වාහන සඳහා කිසිම බැංකුවකින් ණයක් දෙන්න එපයි කියලා මහබැංකුව නියෝග කරා. ඒ අනුව වාහන ගෙන්වීම අනිවාර්යයෙන්ම මාස 3ක කාලයකට අත්හිටවල තියෙනවා. ඊට අමතරව තවත් සුඛෝපභෝගී භාණ්ඩ ගෙන්වීමත් මේ විදිහට මහබැංකුව විසින් අත්හිටවල තියෙනවා.
ආසියාතික කලාපයේ මේ ඉන්දියාව සම්බන්ධයෙන් මේ වෙනකොට තවත් අලුත් අවධානයක් යොමු වෙලා තියෙනවා ඉන්දියානු රජය විසින් මේ අරගෙන තියෙන යම් යම් ක්‍රියාමාර්ග හේතුවෙන්. අමල්, අපි ටිකක් ඒ පිළිබඳවත් අපේ ජනතාව දැනුවත් කරගෙන යමු.
දිලුක්ෂි, ඉන්දියාව ලොකු දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නට නියමිතයි. ඉරිදා වෙනකොට ඔවුන් අත්හදා බැලීමක් හැටියට ක්‍රියාත්මක කරන්නට යෝජනා කරලා තියෙනවා. ඉරිදා දවස පුරාම මුළු රටේම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන්න. ඉතින් බිලියන 1.3ක ජනගහනය ඉන්න රටක්, ලෝකයේ දෙවැනි ජනගහනය වැඩිම දෙවැනි රට, ඔවුන් මේ විදිහට එක් දිනක ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉදිරියේදී ඔවුන්ට අවශ්‍ය වුණොත් මුළු රටම ලොක්ඩවුන් එකකට යන්න ඒකේ පෙරහුරුවක් හැටියට තමයි ඉරිදා මේ ඇඳිරි නීතිය ඔවුන් ක්‍රියාත්මක කරන්නට යෝජනා කළේ. ඊට අමතරව ඉරිදා සිට සතියක කාලයක් කිසිම ගුවන් යානයකට ඉන්දියාවට ඇතුල් වන්නට දෙන්නේ නැහැ. ඒ කියන්නේ මගී ගුවන් යාන සියල්ලම තහනම් කරනවා වුන් සතිය කාලයකට. මොකද පිට රටින් ආසාදිතයන් රටට පැමිණෙයි කියන බිය අනුව මේ පියවර ආරම්භ තියෙනවා. මේකත් ඇත්තටම රට තුලත් ඒ කොරෝනා වෛරසයේ පැතිර යාමේ වැළැක්වීමේ කටයුත්තක් හැටියට තමයි ඔවුන් මේ දැඩි ක්‍රියාමාර්ගය අරගෙන තියෙන්නේ.
හොඳයි, කලාපීය වශයෙන් අපිට මේ ආකාරයෙන් කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධව තොරතුරු ලැබෙන අතරතුරේදී මේ වසරේ අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් කුරුල සම්බන්ධවත් යම් තොරතුරු වාර්තා වෙමින් තියෙනවා. තාමත් මේ ඔලිම්පික් කුරුල පවත්වනවාද නැද්ද යන්න පිළිබඳව තියෙන සැකයක්. මොනවාද අමල් ඒ පිළිබඳව වාර්තා වන තොරතුරු මේ වෙනකොට?
නිරුක්ෂි, ජපාන රජය නම් බොහොම දැඩිව කියා සිටිනවා ඔවුන්ට මේ ඔලිම්පික් ක්‍රීඩාව පවත්වන්නට හැකියාව තියෙනවායි කියලා. නමුත් මේ වෙනකොට අනිකුත් අංශ වෙතින් පෙන්වා දීලා තියෙන්නේ මේ කොරෝනා වෛරසය කොයි ආකාරයෙන් ලෝකෙත් විශේෂයෙන් ආසියාවෙත් ඒක මර්ධනය කිරීමට ඔවුන්ට හැකියාව තියෙනවද කියන ප්‍රශ්නය අනුව තමයි ඒ අනුව තමයි තීන්දුව කරන්න වෙන්නේ ඔලිම්පික් වලට අගෝස්තු මාසයේදී කලින් නියම කරගත්ත විදිහට පවත්වනවද නැද්ද කියලා. මේ වෙනකොට ජිම්නාස්ටික් තරඟවලට ඔවුන් තිබිච්ච ඒ ක්වොලිෆයින් රවුන්ඩ්ස් මේ වෙනකොට අස්තිතවලා තියෙනවා. මොකද ඒකට සහභාගී වන මලල ක්‍රීඩකයන්ගේ සෞඛ්‍යයට තර්ජනයක් වෙයිද කියන කාරණාව අනුව පූර්ව සුදුසුකම් ලබන ඒවට දැන් අස්තිතවන්න තීන්දුව කරලා තියෙනවා. ඉතින් බොහෝ දෙනා බලාගෙන ඉන්නවා මේ ඔලිම්පික් උඩල ඒ ආකාරයෙන්ම පවත්වන්නට. නමුත් ප්‍රායෝගිකව ඒක කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ දැන් දැඩිව ඉස්මතු වෙලා තියෙනවා.
හොඳයි අමල්, අපි එහෙමනම් ස්තුතිවන්ත වෙනවා මෙවරත් ලෝකයේ තත්ත්වෙත්ති සමීප කරන්නට අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. ඔස්ට්‍රේලියාවේ මේ වෙනකොට කොරෝනා වෛරස් රෝගී තත්ත්වයෙන් පුද්ගලයන් 7 දෙනෙකු මිය ගිය බවට වාර්තා වන අද උදෑසන නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියෙක් වයස අවුරුදු 81ක පුද්ගලයෙක් මිය ගියා. ඒ අනුව සමස්ත මියගිය සංඛ්‍යාව 7 දෙනෙක් විදිහට වාර්තා වෙනවා. ඒ අතරිනුත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පුද්ගලයන් 6 දෙනෙක් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පුද්ගලයන් 1 කෙනෙක් විදිහට. මේ වෙනකොට කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව සමස්ත ඔස්ට්‍රේලියාවේම 709ක් විදිහට වාර්තා වෙනවා. ඒ අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පුද්ගලයන් 307 දෙනෙක්. ඊළඟට දෙවැනි යට ඉන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ පුද්ගලයන් 150 දෙනෙක්. ඉතින් ඊට අමතරව රජයක් විදිහට මේ වෙනකොට සංචාරක තහනම් ඇතුළු රටේ ආර්ථිකය සම්බන්ධ විවිධ තීන්දුව తీරන ගනිමින් පවතින කාල සීමාවක්. ඉතින් අපි කල්පනා කරනවා ඔස්ට්‍රේලියාවේ තත්ත්වයත් සම්බන්ධයෙන් ඔබට දැනුවත් කරන්නට. ඒ නිසා අපි දැන් ලෝකයේ තත්ත්වෙත් දැනගත්තාට පස්සේ අපි කෙටි විරාමයකට යන්නට සූදානම්. ඉන් අනතුරුව අපි සූදානම් ඔබව දැනුවත් කරන්නට මේ වෙනකොට ඔස්ට්‍රේලියාවේ තියෙන තත්ත්වය කෙසේද කියලා. එහෙමනම් මේ තොරතුරු ගෙනාවට අමල් ඔබට බොහොම ස්තුතියි. ආයුබෝවන්. අපි ලබන සතියේ හමුවෙමු.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.